ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
අද ඔක්තෝබර් මාසේ 20 වෙනිදා මුළු ලෝකයටම වැදගත් දවසක්. විශේෂයෙන්ම මේ වැදගත්කම මේ කාලයේදී අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. අද ලෝක සංඛ්‍යානය දිනේ, නැත්තම් දත්ත ඒ වගේම සංඛ්‍යාලේඛන පිළිබඳ අවධානය යොමු කරන දිනයක්. ඉතින් මේ හැමදාම වගේ මේ දිනේ සැමරුවාට ලෝකයේ මේ අවුරුද්දේ මං හිතන්නේ මේ දිනේ වඩාත් අවධානයෙන් යුක්තව මොකක්ද මේ තියෙන ප්‍රයෝජනය කියලා හිතමින් සමරන්නට ඔන්න අපිට අවස්ථාව උදා කරලා තියලා තිනවා. මොකද මේ කොරෝනා වෛරසයත් සමග, කොරෝනා වසංගතයත් සමග, ඉතින් අපි හිතුවා දත්ත සහ සංඛ්‍යාලේඛන පිළිබඳව කතා බහ කරන්න. දත්ත සහ සංඛ්‍යාලේඛන කියන්නේ මොනවද? විශේෂයෙන්ම දත්ත සහ සංඛ්‍යානය කියන්නේ මොනවද? මේවා අපේ මිනිස් ජීවිතයට බලපාන්නේ මොන ආකාරයෙන්ද, ප්‍රයෝජනවත් වන්නේ මොන ආකාරයෙන්ද කියලා කතා බහ කරන්න. ඒ සඳහා අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා සිඩ්නි විශ්වවිද්‍යාලයේ ගණිතය සහ සංඛ්‍යානය පිළිබඳ අධ්‍යනාංශයේ මහාචාර්ය ෂෙල්ටන් පීරිස් මහතාව. අයිබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමා අපේ වැඩසටහනට.
අයිබෝවන් මදුර.
හොඳයි මහාචාර්යතුමනි, අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මේ මුලින්ම පැහැදිලි කරගෙන යමු. මේ දත්ත සහ සංඛ්‍යාලේඛන කියන්නේ මොකක්ද කියලා, නැත්තම් දත්ත සහ සංඛ්‍යානය කියන්නේ මොකක්ද කියලා.
හොඳයි, බොහොම ස්තුතියි මදුර. මම හිතන්නේ මේක ඉතාමත්ම කාලෝචිත සංවාදයක් වෙනවා. මම මුලින්ම කැමතියි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. මොනවද මේ දත්තයන් සහ සංඛ්‍යානය කියන්නේ? දත්ත සහ සංඛ්‍යාන කියලා කියන්නේ, ඇත්තෙන් මුලින්ම කියනනම් අපි ජන ලේඛනය කියන එක මම මුලින්ම කියන්නම්. ජන ලේඛනය කියලා කියන්නේ යම් කිසි රටක සියලුම පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයාගෙන රජයට වාර්තා කිරීම. මේ දත්තයන් එකතු කරාට පස්සේ යම් කිසි රජයේ ආයතනයක් මගින් මේක කිසිම කෙනෙකුට අයිත ගන්න බෑ, ඒගොල්ලන්ට දෙන්න බෑ. මේක තනිකරම මේවයි ආරක්ෂාව පිළිබඳ බැඳිලි ඉන්නවා. මොකද එක එක්කෙනාගේ පුද්ගලික කරුණු ගණ නිසා. උදාහරණයක් විදිහට මේකෙදි එකතු කරගන්න මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක්, ප්‍රධාන ප්‍රශ්න කීපයක්. එකක් තමයි පුද්ගල එක එක පුද්ගලයාගේ වයස, එක එක පුද්ගලයාගේ අධ්‍යාපන සුදුසුකම්, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ආගම, වාර්ෂික ආදායම, විවාහක අවිවාහක බව, දරුවන් ගන්න, මෙන්න මේ වගේ ප්‍රශ්න රාශියක් මේ ජනලේඛන සංඛ්‍යාලේඛන සංගණන වලින්, එහෙම නැත්නම් සෙන්සස් වලින් එකතු කර ගන්නවා. සාමාන්‍ය මේ ජනලේඛන සංකලනය, එහෙම නැත්නම් සෙන්සස් කියන එක කරන්නේ අවුරුදු 10කට සැරයක්. මොකද හේතුව මේක ඉතාමත් විශාල කාර්යභාරයක්. රටේ ඉන්න හැම පුද්ගලයෙක්ම මේ ඉන්ෆර්මේෂන් එහෙම නැත්නම් විස්තර දැනගන්න අවශ්‍ය වෙන නිසා, ඒක නිසා අවුරුදු 10කට වරාවක් තමයි ලෝකයේ තියෙන හැම රටක්ම පාහේ මේක सिद्ध කරනවා. මං හිතන්නේ අපි හැමෝම වගේ කීප සැරයක් ඒ වගේ දේවල්ට මොන් දීලා ඇති. විශාල ෆෝරම් පත්‍රයක් තියෙන පුරවලා අරින්න. ඉතින් මේ වගේ මේ ක්‍රියාවලියට, එහෙම නැත්නම් මේ ප්‍රොසෙස් එකට රජයේ බලාපොරොත්තු වෙනවා හැම එක්කෙනාම, ඒ රටේ ඉන්න හැම පුරවැසියම. පුරවැසියෙක් වෙන්න ඕනේ ඒ වෙලාවේ රට ඇතුළේ ඉන්න හැම එක්කෙනාම ඒකට ඇතුල් වෙලා අවශ්‍ය විස්තර සපයයි කියලා. ඒකට තමයි අපි කියන්නේ ජන ලේඛනයක් කියලා. එතකොට දත්තයන් කියලා කියන්නේ, එහෙම නැත්නම් ස්ටැටිස්ටික්ස් කියලා කියන්නේ එක එක්කෙනා දෙන තමන් ගැන දෙන ඉන්ෆර්මේෂන්. එහෙම නැත්නම් තමන්ගේ වයස කීයද, අධ්‍යාපන සුදුසුකම් මොනවාද, ඒ වගේ වට අපි කියනවා දත්තයන් කියලා.
හොඳයි මහාචාර්යතුමනි, දැන් මේ වර්තමාන ලෝකයට මේ දත්ත සහ සංඛ්‍යානය අවශ්‍ය වන්නේ ඇයි කියලාද අපි පැහැදිලි කරමු.
මං හිතන්නේ ඒකත් ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් මදුර. දැන් මං හිතන්නේ අපි දන්නවා අපි ජීවත් වෙන මේ සතවර්ෂයේ ඉතාමත්ම සංකීර්ණ සමාජයක තත්ත්වයක තමයි අපි ජීවත් වෙන්නේ. මේ නිසා මේ හැම රජයකම ඉතාමත්ම තියුණු ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මොකද එක එක වර්ගයේ මිනිස්සුන්ට එක එක විදිය ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒ නිසා මේ ජන ලේඛන සහ සංඛ්‍යාන දත්ත වලින් දත්ත එකතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ප්‍රශ්න සඳහා හැකි පමණ සුදුසු විදියට පිළිතුරු සපයන්න. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන වාර්තාවන් අපි රජයට ඉදිරිපත් කරාම ඒගොල්ලෝ කොහොම වාර්තා කරලා හදලා තිනවා ඒක සමරි එකක්. එකකින් ගන්න පුළුවන් උදාහරණයක් විදිහට, එක්තරා අපි තුම එක පළාතක් ගත්තොත් එක රටක, ඒ පළාතේ කොච්චර පාසල් යන වයස දරුවන් සිටිනවද කියන එක එකකින් ඒගොල්ලන්ට ඉක්මනට හොයා ගන්න පුළුවන්. ඒ අනුව රජයට පුළුවන් ඒ පළාතේ තියෙන පාසල් ප්‍රමාණය, ලදරුවන් සඳහා තියෙන ප්‍රාථමික පාසල් ප්‍රමාණය ඇති ප්‍රමාණයක් තියෙනවද? එහෙම නැත්නම් අපි මොකක්ද ඒකට සුදුසු පිළිමයක් විදිහට කරන්න ඕන කියන එක රජයට තීරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ අල්ලපු ප්‍රදේශයේ තියෙන අඩු ළමයි අඩු පාසලක් අපිට පුළුවන් ඒ ළමයිව ඒ පාසලට යොමු කරන්න. ඒ වගේ විසඳුම් කීපයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රජයට ලැබෙනවා ලොකු ආදායමක් හැම රටකම. ඒ රජයේම ඒ ලැබෙන ආදායම කොහොමද එක එක කාර්යයන් සඳහා බෙදලා හරින්නේ? උදාහරණයක් විදිහට සෞඛ්‍ය සඳහා අපි කොච්චරක් වියදම් කරන්න ඕනද රටේ? අධ්‍යාපනය සඳහා කොච්චරක් වියදම් කරන්න ඕනද? ඊළඟට සමාජික කටයුතු සඳහා කොච්චරක් වියදම් කරන්න ඕනද? ඒ වගේ දේවල් වලටත් බෙදා ගැනීමට මේ සංඛ්‍යාන සහ දත්ත ඉතාමත්ම අවශ්‍ය වෙන ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට අපේ විශ්‍රාම වැටුප් ඒ වගේ දත් වලින් ගන්න පුළුවන්. අපි කොච්චර ඉන්නවද විශ්‍රාම ගිය පුද්ගලයන්, ඔවුන්ට විශ්‍රාම වැටුප් විදිහට අපි කොච්චරක් ගෙවන්න ඕනද ලබන අවුරුදු කීපය තුළදී. ඒ වගේ දත්යන් විතර රාශියකට එකතු කරගන්න පුළුවන්. එකතු කරලා හොඳ සැලසුම් කීපයක් කරගන්න පුළුවන් රජයේ ඉදිරි වැඩ කටයුතු සඳහා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම මේ සංඛ්‍යා ලේඛන අවශ්‍ය වෙන්නේ රටවල් වලට.
ඔව් මහාචාර්යතුමනි, දැන් අපි මේ ප්‍රායෝගික ලෝකයේ දත්ත සහ සංඛ්‍යාන නැත්නම් සංඛ්‍යා ලේඛන භාවිත කරන අවස්ථාත් උදාහරණයට අරගෙන ඒ ගැන තව දුරටත් පැහැදිලි කිරීමක් කරොත් එහෙම?
බොහොම ස්තුතියි. ඒකත් මම හිතන්නේ හොඳයි. දැන් මම මේකේ ඉස්සර කියවුනේ නැති කීපයක් මට කියන්න පුළුවන්. ඒ වගේම අපිට කරන්න පුළුවන් මේ රජවල් වලින් හුඟක් රජවලින් කරන මම හිතන්නේ අපි දැකලා තියෙනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බජට් එක එහෙම නැත්නම් ආදායම් වාර්තාව ඉදිරිපත් කරන ලබන අවුරුද්ද සඳහා. ඒ කොහොමද ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ? ඒ පරණ සංඛ්‍යාන වාර්තාන් දිහා බලලා දැනගන්න පුළුවන් කොහොමද ජනගහනය වර්ධනය වෙන්නේ. උදාහරණයක් විදිහට එක් එක් ප්‍රදේශවලට ජනගහනය ඇදීෙන අනුපාතය වැඩි වෙනවද, එහෙම නැත්නම් ජනගහන අනුපාතය අඩු වෙනවද? ඒ අනුව රජයට පුළුවන් තීරණය කරන්න අපි මේ ප්‍රදේශය සඳහා, මේම නැත්නම් මේ ස්ටේට් එක සඳහා, මේ නගරය සඳහා අපි දෙන ආදායම එහෙම නැත්නම් ආධාර මීට වඩා වැඩි කරනවද, එහෙම නැත්නම් අඩු කරනවද, ඒ වගේම තත්ත්වයක තියනවද කියලා. ඒ වගේම ඉස්සල්ක වගේ ස්පීතාලත් ඒ වගේමයි අපිට ඒ වාර්තා වලින් ලැබෙන ප්‍රතිඵල අනුව, එහෙම නැත්නම් ඉන්ෆර්මේෂන් අනුව අපිට කියන්න පුළුවන් අපි කොච්චර හොස්පිටල්ස් වලට වියදම් කරන්න ඕනද එක්තරා පළාතක. එහෙම නැත්නම් විශේෂයෙන් අපිට මොන වගේ පොලිස් මධ්‍යස්ථාන කීපයක් ඉදිරිපත් කරන්න ඕනද? මොකද ඒ ප්‍රදේශයේ බොහොම සාමකාමීක නම් අපිට එච්චර පොලිසිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක බොහොම දරුණු ක්‍රියාවන් විතරම සිද්ධ වෙනව නම් ඒතර පොලිසිය වැඩිපුර පොලිස් ප්‍රමාණයක් ඒ ප්‍රදේශයේ අනුයුක්ත කරන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් වලටත් මේ සංඛ්‍යා ලේඛන දත්ත පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි රැකියා විරහිත භාවයත්. ඒකෙන් ඇත්තම දැනගන්න පුළුවන් කොච්චර දෙනෙකුට අද රැකියාව නැද්ද, අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද වෙනකොට කොච්චර දෙනෙකුට රැකියාව නැති වේද, ඒ අනුව සැලසුම් කරන්න පුළුවන් ආණ්ඩුවට අපි කොච්චර රැකියාව ගණනක් ලබන අවුරුද්ද වෙනකොට ඉදිරිපත් කරන්න ඕනද අපේ මේ අන්එම්ප්ලොයිමන්ට් රේට් එක, එහෙම නැත්නම් රැකියා විරහිත භාවය අඩු කරන්න තමයි හැම ආණ්ඩුවක්ම උත්සාහ කරන්නේ හැම රටේම. එතකොට ඒගොල්ලන්ට පුළුවන් අලුතෙන් රැකී රක්ෂාවල් ඇති කරන්න මෙච්චර ප්‍රමාණයක් අපේ පරණ දත්තයන් හා සංඛ්‍යා ලේඛන අනුව.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ගණිතය සහ සංඛ්‍යානය පිළිබඳ අධ්‍යනංශයේ මහාචාර්ය ෂිල්ටන් පීරිස් මහතා සමග අදට එදී තිබෙන මේ ලෝක සංඛ්‍යාන දිනය සම්බන්ධයෙන්. මා කැමති මහාචාර්යතුමනි, අදට එදී තිබෙන මේ ලෝක සංඛ්‍යාන දිනේ මෙවර තේමාව පිළිබඳව අවධානය යොමු කරන්න, ඉංග්‍රීසින් කියනවා නම් කනෙක්ටින් ද වර්ල්ඩ් විත් ඩාටා වී කැන් ට්‍රස්ට්, නැත්නම් අපට විශ්වාස කළ හැකි දත්ත සමග ලෝකයේ සම්බන්ධ කිරීම යන තේමාව තමයි මෙවර ලෝක සංඛ්‍යාන දිනේ තේමාව වෙලා තිබෙන්නේ. දැන් දත්ත සහ සංඛ්‍යානවල විශ්වාසවන්ත භාවය කෙතරම් වැදගත්ද කියලා අපි පැහැදිලි කරමු.
මම හිතන්නේ අද දින අපි මේ ලෝක සංඛ්‍යාන දිනේ සමන්කොට මේ ගැන පොඩ්ඩක් කතා කරන එක ඉතාමත්ම කාලෝචිතයි කියලා මට හිතෙනවා. මම ඉස්සෙල්ලා මුලින් සඳහන් කරා වගේ මේ සංඛ්‍යාන සහ එකතු කරගන්න දත්තයන් හැම රටකටම පාහේ මේවා ප්‍රයෝජනවත් වෙනවා මිනිස්යාගේ දියුණුව සඳහා යොදා ගැනීමට. ඒක නිසා තමයි මං හිතන්නේ මේ අවුරුද්දේ ඒකේ තේමාව විදිහට දාලා තින්නේ කනෙක්ටින් ද වර්ල්ඩ් විත් ඩාටා වී කැන් ට්‍රස්ට් කියලා. ඒක නිසා දැන් අපිට මේකේ අපි දැන් දත්තයන් දෙනකොට මේ අපි ඇත්තටම වාර්තා කරන්න ඕන පුළුවන් තරම් නිවැරදි විදිහට. මොකද මම දන්නවා සමහර මගේ මිත්‍රයෝ ඒගොල්ලන්ගේ වාර්ෂික වැටු පැහුවම කොච්චරද කියලා ඒගොල්ලෝ කියන්න බයයි. ඇත්තටම වාර්ෂික වැටු මෙච්චරයි කියලා ඒගොල්ලන්ට යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඊට වඩා අඩුවෙන් තමයි ඒක සඳහන් කරන්නේ. මොකද හේතුව ඒකෙන් අඩුවෙන් සඳහන් කරාම ඒගොල්ලෝ හිතනවා මේ වෙන ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. නමුත් මම මුලින් කිව්වා වගේ අපි ඇත්ත ප්‍රකාශ කරයි කියලා කිසිම ඒ කරන පුද්ගලයාට කිසිම අවහිරයක් බාධාවක් වෙන්න නීතියෙන් ඉඩක් නැහැ. මොකද ඒ දත්තයන් එකතු කරන ආයතනයේ බැඳී ඉන්නවා නීතිය මගින්. ඒවා කිසි කෙනෙකුට ආපහු ලැබෙන සලස්සන නැහැ කියලා. ඒක නිසා කිසිම ඒ දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒක නිසා මේ නිවැරදි දත්තයන් අපි සටහන් කරොත් හැමතිස්සේ මේ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන වාර්තා වලට ආණ්ඩුවට පුළුවන් ඉතාමත්ම නිවැරදි නිවැරදි කියන්නේ 100% 100%ක්ම නිවැරදි තීරණ ගැනීම කාටවත් කරන්න බැරි දෙයක්. නමුත් පුළුවන් හැකිතරම් දුරට නිවැරදි තීරණ වලට අපේ හැම රජයක්ම හැඩගැහෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ මෙතන කියලා තියෙන්නේ we can trust. ඒ කියන්නේ data කියන කැම දිස්සෙම අපිට trust කරන්න පුළුවන්. එහෙම නැත්නම් reliable data වෙන්න ඕන. ඒ වගේම මේ වගේ නිසා අපිට පුළුවන් අපේ ඩිසිෂන් මේකර්ස්ලා එහෙම නැත්නම් පොලිටිෂියන්ලා නෙමෙයි අපේ එක එක දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නිවැරදි තීරණ ගන්න පුළුවන්. හැමතිස්සෙම අපි නිවැරදි තීරණ වලට එළඹෙන්න පුළුවන් නම් ඒ වගේම හැම පුද්ගලයාට මේකෙන් ලැබෙනවා ඉතාමත්ම ලොකු සාහනයක්. ඒ වගේම අපිට පුළුවන් මේ නිවැරදි දත්තයන් නිසා අනාගතය සුදුසු විදිහට සැලසුම් කරගන්න. ඒතර අනාගතය සුදුසු විදිහට සැලසුම් කිරීම නිසා අපේ තරුණ පරම්පරාවට එකින් ඉතාමත්ම සෞභාග්‍යමත් අනාගතයක් පාර්ථ වෙනවා. ඒක නිසා මේ නිවැරදි දත්තයන් එකතු කිරීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ රටකට. ඒක නිසා ඒක ඇත්තටම රජයට වඩා ඒක එක එක පුද්ගලයාගේ අයිතියක් කියලා මම හිතනවා. මොකද ඒගොල්ලෝ දුන්නොත් තමයි රජයට පුළුවන් නිවැරදි විදිහට ප්‍රතිඵල తీරන ගන්න. මොකද මේ වගේ රටවල මම හිතන්නේ කිසිම බලපෑමක් කරන්නේ නැහැ. පුද්ගලයන්ට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම ඒ ආයතන වලටත් පුළුවන් සුදුසු විදිහට ඒ වගේ තීරණ ගන්න දත්තයන් අනුව. ඒක නිසා මේ නිවැරදි දත්තයන් සැපයීම තමයි අපේ එහෙම නැත්නම් පුරවැසියන්ගේ යුතුකම වෙන්න ඕන කියලා තමයි මම හිතන්නේ.
හොඳයි මහාචාර්යතුමනි, අපි අවසාන වශයෙන් කතා බහ කරමු. මේ අපි දැන් මේ අත්විඳින කොරෝනාව සංගතයේ මැද්දේ මේ දත්ත සහ සංඛ්‍යානවල ප්‍රයෝජනවත් භාවය පිළිබඳව.
ඒකත් ඉතාමත්ම කාලුචිත ප්‍රශ්නයක් මදුර. මේ කොරෝනා වෛරසයෙන් මං හිතන මුළු ලෝකයේම ඉතාමත්ම අඩපණ තත්ත්වයකට පත් වෙලා ඉන්නවා 2020 මාර්තු මාසයේ ඉඳලා විතර. මොකද සංවර්ධනය, ආර්ථික සංවර්ධනය මුළු මුළින්ම වගේ කඩාවැටලා තියෙන මුළු ලෝකෙම. මේක ඉතාමත්ම තදින් බලපාලා තියෙන විශේෂයෙන්ම ඌණ සංවර්ධිත රටවල් වලට. ඒක නිසා මං හිතන්නේ මේ ගැන ඉතාමත්ම අවධානය යොමු කරන එක හොඳයි. මොකද හැම රටක්ම දැන් උත්සාහ කරනවා මේකට කොහොමද ඉතා ඉක්මනින්ම පිළිතුරක් හොයාගන්නේ කියලා. අපේ යුතුකම් මොනවද මේක අඩු කරන්න? සංඛ්‍යාන වලින් එකක් තමයි සත්‍ය සංඛ්‍යාලේඛන වාර්තා ඉදිරිපත් කිරීම. උදාහරණයක් විදිහට යම් කිසි පුද්ගලයෙකුට රෝගී ස්වභාවයක් තියෙනවා නම් ඔහු ගිහිල්ලා ඒ ගැන වාර්තා කරන්න ඕන අදාළ පුද්ගලයන්ට. එතකොට ඒ අදාළ පුද්ගලයා ඒක වාර්තා කරගෙන ඒ වගේම රහසිගත වාර්තාවක් විදිහට තියාගන්නවා. ඒක එයාට නීතියෙන් බැඳිලා තියෙනවා. ඒක වෙන කෙනෙකුටවත් ඉදිරිපත් කරන්න බෑ කියලා. ඒක ඒ වගේ සත්‍ය වාර්තාවන් ඉදිරිපත් කරනවා. සත්‍ය වාර්තාවන් ඉදිරිපත් කරාම මොකද වෙන්නේ? ඒක අන්තිමට එකතු වෙනවා ඒ ප්‍රදේශයේ සිටින සෞඛ්‍ය නිලධාරින් විතර. ඒතකොට සෞඛ්‍ය නිලධාරින් දන්නවා මේ ප්‍රදේශයේ දැනට මෙච්චර ප්‍රමාණයක රෝගීන් ප්‍රමාණයක් සිටිනවා. අපි එතකොට මොන වගේ තීරණයක්ද ගන්න ඕන? මම හිතන්නේ අපි දැකලා තියෙනවා සමහර රටවල සමහර ප්‍රදේශවල තනිකරම ලොක් කරලා තියෙනවා. ඒ කියන්නේ කාටවත් ඒ ප්‍රදේශයට ඇතුල් වෙන්නත් බෑ, ඒ ප්‍රදේශයෙන් පිට වෙන්නත් බෑ. මොකද ඒ ප්‍රදේශයේ ඉතාමත් වැඩි ප්‍රමාණයක් මේ රෝගීන් සිටිනවා නම් ඒක එක ක්‍රමයක්. සමහර මිනිස්සු අකමැති වෙන්න පුළුවන්, නමුත් ඒක එක ක්‍රමයක් තමයි. මේක වැළැක්වීම, මේ වැඩිවීම වැළැක්වන්න පුළුවන් ගන්න පුළුවන් එක තීරණයක්. ඒ වගේම නියම විදිහට දත්තයන් එකතු කිරීමෙන් අපිට පුළුවන් මේ කවුද වැඩියෙන්ම රිස්ක් කැටගරි එකේ ඉන්නේ මේ ලෙඩේට. තරුණ කට්ටියද, එහෙම නැත්නම් අවුරුදු 40ට වැඩි කට්ටියද, අවුරුදු 50ට වැඩි කට්ටියද, අවුරුදු 60ට වැඩි කට්ටියද කියලා. ඉතින් සංඛ්‍යාලේඛන දත්ත හරියට නිවැරදිව පිළියෙල කිරීමෙන් තමයි මේ වගේ තත්වයක් අපිට උදා කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දියුණු රටවල් කීපයක නම් මේක හරියටම සංඛ්‍යාලේඛන හොඳටම පවත්වාගෙන යනවා. මම හිතන හැම ලෝකේ හැම රටකම මම අද බැලුවා සංඛ්‍යාලේඛනය රටවල් 216ක් තියෙනවා. දැනට මේ කොරෝනා වෛරසය ගැන සංඛ්‍යාලේඛන පවත්වාගෙන යනවා. ඒක ඉතාමත්ම හොඳ. මම හිතන රටවල් කීපයක් තමයි ඒකට සහභාගී වෙලා නැත්තේ. ඉතින් ඒක නිසා මේ සංඛ්‍යාලේඛන මේ ඉලක්කම් විතරක් බැලීමෙන් අපිට යම් කිසි රටක් හොඳට කරනවද නැද්ද කියන එක තීරණය කරන්න බොහොම අමාරුයි. මොකද ඒකට අපිට බලන්න ඕන ෆැක්ටර්ස් කීපයක් තියෙනවා. ජනගහනය රටේ, ඊළඟ අපි කොච්චර ටෙස්ට් කරාද රටේ, ඊළඟට මරණ සංඛ්‍යාව කීයද, ඒ වගේ කීපයක් ගැන අපි නිවැරදි අවධානය යොමු කළ තමයි රට හොඳට යනවාද එහෙම නැත්නම් කෝවිඩ් වලට ඒගොල්ලන්ගේ ට්‍රීට්මන්ට්ස් එහෙම නැත්නම් රියක්ෂන් බොහොම දුර්වලද කියලා තීරණය කරන්න වෙන්නේ.
හොඳයි, අපි කතා බහ කරමින් පසු ඒ දත්ත සහ සංඛ්‍යානය පිළිබඳව විශේෂයෙන්ම මෙහි තිබෙන වැදගත්කම, මානව ජීවිතයට මේ කෙතරම් ප්‍රයෝජනවත්ද, වර්තමානයේ මේ කොරෝනා වසංගතය මැද්දේ මේ දත්ත සහ සංඛ්‍යානය අපි කොයි ආකාරයටද ප්‍රයෝජනයට ගන්න කියන කාරණා සම්බන්ධයෙන් මන්ද අදට එදී තිබෙනවා ලෝක සංඛ්‍යාන දිනය. අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ගණිතය සහ සංඛ්‍යානය පිළිබඳ අධ්‍යනාංශයේ මහාචාර්ය ෂෙල්ටන් පීරිස් මහතාව. මහාචාර්යතුමනි, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුති මදුර. මං හිතන්නේ මගේ රැකියාවට ඉතාමත්ම සුදුසු මාතෘකාවක් මට දීලා මේ සඳහා මාව සම්බන්ධ කිරීම ගැන ඔබතුමාටත් මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මං හිතන්නේ මේක අදට ඉතාමත්ම කාලෝචිත සාකච්ඡාවක් කියලා මම හිතනවා. බොහොම ස්තුති මදුර.
SBS Radio.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දිය හැකේ.